අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු කෙතරින් මේ සූදානම බුද්ධ ධර්මයේ පාඩම ගෙන එන්නට. අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා මහවිද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.
තෙරුවන් සරණයි දරුවනි, මම අද ඔයාලට කියා දෙන්න යන්නේ 11 වසරට අයිති පෙළ පොතේ 18 වෙනි පාඩම, හෙළ බොදු කලාවේ අසිරිය. දරුවනේ, ශ්‍රී ලාංකික සංස්කෘතියේ වැදගත්කම, එහෙම නැත්නම් ප්‍රෞඩත්වය ලෝකයට කියාපාන ප්‍රබලම මාධ්‍යයක් විදිහට බෞද්ධ කලා ශිල්ප හඳුන්වා දෙන්න පුළුවන්. මහින්දාගමනයෙන් පස්සේ දුමින්දාගමනයත් එක්ක ඇති වුණු මේ කලා ශිල්ප අතරට චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය, බෞද්ධ සාහිත්‍ය, ඒ වගේම නැටුම්, ගැයුම්, වැයුම් වගේ දේවලුත් ඇතුළත් වෙනවා. අපේ 10 ශ්‍රේණියේදී මෙන්න මේ පිළිබඳව තොරතුරු ටිකක් ඉගෙන ගත්තා. පුතේ, ඉතිරි ටික මේ 11 වෙනි පන්තියේදී අපිට ඉගෙන ගන්න වෙනවා. ඉස්සෙල්ලාම අපි බුද්ධ ප්‍රතිමා ගැන කතා කරනකොට මේ ත්‍රිවිධ චෛත්‍ය අතර උද්දේශික චෛත්‍ය වශයෙන් සලකනු ලබන මේ බුද්ධ ප්‍රතිමා බෙහෙවින් ජනප්‍රිය කලාකෘතියක් බවට පත් උනේ බුද්ධ පරිනිර්වාණය සියවස් 5කට විතර පස්සේ. දරුවනේ, මුල් කාලේ ප්‍රතිපත්ති පූජාවට මුල් තැන ලැබීම නිසාම, ඒ වගේම බුදු රදුන් ජීවමානව වැඩ සිටීම නිසාත් මේ බුදු පිළිමවල අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. ඒත් ආමිස පූජාවන්ට තැන ලැබීම නිසාත් මේ බුදු රදුන් වෙනුවට උන්වහන්සේගේ ස්වරූපය විදහා දැක්වෙන බුදු පිළිම නෙලීමට පෙළඹිලා තියෙනවා. මේ පිළිපඳව සමහර උගතුන්ගේ අදහසට අනුව බුදුරදුන් රූපකායෙන් දැක්වීමට කලාකරුවන් මුලදී උත්සාහ කරලා නැති බව තමයි පේන්නේ. ඒ මේ බුදු පිළිමයක් නෙලීමට ඇති අපහසුතාවය නිසා නෙවෙයි, බුදුරදුන්ට අගෞරවයක් ඇති වෙයි කියන බය නිසා. ඒ අනුව දරුවනේ, මුල්ම අවස්ථාවේ බුදුරදුන් වෙනුවට වන්දනා කරලා තියෙන්නේ බෝධිය, වජ්‍රාසනය, පත්මය, සිරිපතුල, ධර්ම චක්‍රය, ඒ වගේම ස්තූපය කියන මේ පූජනීය වස්තුවලට. බොහෝ උගතුන්ගේ මතයන්ට අනුව දරුවනේ, මුලින්ම බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වෙලා තියෙන්නේ කනිෂ්ක රජතුමාගේ කාලයේ. ඒ රජුගේ කාලයේ ගන්ධාර කියන ප්‍රදේශයෙන් හම්බ වුණු කාසියක, ඒ වගේම ධාතු කරඬුවක මේ බුද්ධ රූප දක්නට ලැබිලා තියෙනවා. මීට අමතරව දරුවනේ, මතුරා කියන ප්‍රදේශේනුත් බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙලා තියෙනවා. ඒ වුණාට මේ ස්ථාන දෙකින් මොන ස්ථානයක මුලින්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය වුණාද කියන එක අපිට ස්ථිරවම කියන්න බෑ. ඒ වුණාට ශ්‍රී ලංකාවේ උගතුන්, විද්වතුන් කීප දෙනෙකුගේ අදහස වෙන්නේ මේ ලංකාවට බුදුදහම පැමිණීමත් සමගම මේ රටේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආරම්භ වුණා කියන එක. ඒ වුණාට ඒ තරම් පැරණි ඈතකින් නිම වුණු බුද්ධ ප්‍රතිමාවක් ගැන මෙතෙක් ලංකාවේදී නම් තොරතුරු හමු වෙලා නැහැ. දරුවනේ, අපි බුදු පිළිම ගැන කතා කරනකොට මේ බුදු පිළිම තැනීම සඳහා විවිධ මාධ්‍ය, විවිධාකාරයේ ද්‍රව්‍ය උපයෝගී කරගෙන තියෙනවා. කළුගල්, බදාම, ලෝහ, කිරිගරුඬ, ඇද්දත්, ලී අන්න ඒ වගේ දේවල්. ඒ වගේමයි ඒ පිළිම. හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම, එහෙම නැත්තම් ඔත් පිළිම වශයෙන් මෙන්න මේවා වෙන් කරලා තියෙනවා. හිඳගෙන සිටින ආකාරයෙන් හිටගෙන ඉන්න, ඒ වගේම සැතපෙන ආකාරයෙන් මෙන්න මේ පිළිම නෙලලා තියෙනවා. ඒ වගේමයි දරුවනේ මේ පිළිම ආබද්ධ අනාබද්ධ, ආබද්ධ අනාබද්ධ වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ආබද්ධ පිළිම කියන්නේ, ආබද්ධ පිළිම කියන්නේ ආධාරකයක් සහිතව නෙලලා තියෙන පිළිම. අනාබද්ධ පිළිම කියන්නේ ආධාරකයක් නොමැතිව නෙලලා තියෙන පිළිම. ආබද්ධ පිළිමේකට හොඳම උදාහරණයක් තමයි පුතේ අවුකන බුද්ධ ප්‍රතිමාව. ඒ වගේ ආධාරකයක් නැතිව නිම කරලා තියෙන පිළිම වලට කියන්නේ අනාබද්ධ පිළිම කියලා. ඒ පිළිමයකට, අනාබද්ධ පිළිමයකට උදාහරණයක් තමයි මාලිගාවිල බුදු පිළිමය. දන්නවනේ වැල්ලවායට ආසන්න වරබුත්තල ප්‍රදේශයේ නේද? සමහරු කියන්නේ ඒ පිළිමය වෙනත් තැනක නෙලලා මෙතනට ගෙනවිත් කියලා කියන එක. හිඳි පිළිමයක් කියන්නේ, හිඳි පිළිමයක් කියන්නේ වාඩි වෙලා සිටින ඉරියව්වෙන් නෙලලා තියෙන පිළිම. මේ හිඳි පිළිම ලංකාවේ ගොඩාක් තැන්වල බහුලව දක්නට ලැබෙනවා. දරුවනේ සුලභව දක්නට ලැබෙන පිළිම වර්ගයක්. මේ පිළිමත් පුතේ ආබද්ධ නැත්නම් අනාබද්ධ වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ අනුරාධපුරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව. තොළුවිල කියන ප්‍රදේශයෙන් හමු වෙච්ච, ඒ වගේම දැනට කොළඹ කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කරලා තියෙන සමාධි පිළිමය. ඒවා අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. සැතපෙන ඉරියව්වෙන් නෙලලා තියෙන බුදු පිළිම වලට ඔත් පිළිම කියලා කියනවා. මේ පිළිම දුර්ලභ ගණයේ පිළිම වර්ගයක්. තන්තිරි මලේ පොළොන්නරුවේ ගල් විහාරයේ තියෙන සැතපෙන පිළිම අපිට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. මීට අමතරව පුතේ ඉතාම දුර්ලභ ගණයේ ප්‍රතිමාවක් විදිහට සක්මන් ඉරියව්වෙන් යුක්තව දැක්කින පිළිම හඳුන්වන්න පුළුවන්. දැන් අතීතයේ ඉස්සර මේකට අදාළ නිදසුණක් විදිහට තිවංක ප්‍රතිමා ගෘහයෙන් හමුවන පිළිමය අපට ගන්න පුළුවන්. ඒ වගේම මේ දුර්ලභ ගණයේ ප්‍රතිමාවක් හමුුනේ අකුරැස්සේ ජේතවන පිරිවෙන් විහාරස්ථානයේ. මේ පිළිමේ සක්මන් කරන ආකාරය විදහා දක්වන්න දරුවනේ මේ වගේ වෙන කිසිම ප්‍රතිමාවක් නැහැ. ඒ නිසාම මේ පිළිමය සුවිශේෂී පිළිමයක් විදිහට සැලකෙනවා. මෙහෙම බලනකොට දරුවනේ මේ ಭಾರತೀಯ කලා සම්ප්‍රදායන්ගේ ආභාෂය තුලින් ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා කලාව විශිෂ්ට තත්ත්වයට පත්වලා තියෙන ආකාරය දක්නට ලැබෙනවා. ඊළඟට පුතේ මේ බුදු පිළිම වල දකින්න පුළුවන් විශේෂ දෙයක් තමයි මුද්‍රා. මුද්‍රා කියලා කියන්නේ අතේ ඇඟිලි හසුරුවාගෙන කරනු ලබන මේ සංනිවේදන ක්‍රියාවලිය. මේ වගේ මුද්‍රා ක්‍රම රාශියක් දක්නට ලැබෙනවා. ඒකෙන් ගොඩාක්ම ප්‍රචලිත මුද්‍රා හයක් පිළිබඳව තමයි දරුවනේ අපිට අධ්‍යාපන පොදු සාහිත්‍යක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ඔගලගේ විභාගයට නියමිත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ධ්‍යාන මුද්‍රාව, අභය මුද්‍රාව, විතර්ක මුද්‍රාව, ධර්ම චක්‍ර මුද්‍රාව, ඒ වගේම භූමි ස්පර්ශ මුද්‍රාව. මේ ධ්‍යාන මුද්‍රාව දරුවනේ ගොඩාක් වෙලාවට දකින්න ලැබෙන්නේ හිඳි පිළිමවල. මෙතනදී මොකද කරන්නේ? වම් අත්ල මත දකුණු අත්ල තබා ගැනීමෙන් මෙන්න මේ මුද්‍රාව නිරූපණය කරනවා. මේ මුද්‍රා ක්‍රමයට සමාධි මුද්‍රාව කියලා කියනවා. වීරාසන එහෙම නැත්නම් පත්මාසන ක්‍රමයකින් ඉඳගෙන වම් අතේ ඇඟිලි දිගු කරලා වම් අත උඩ දකුණු අත තබාගෙන සිටීමෙන් මෙන්න මේ සමාධි මුද්‍රා ක්‍රමය පෙන්වුම් කරනවා. අනුරාධපුරයේ සමාධි පිළිමය, අනුරාධපුරයේ සමාධි පිළිමය ඇතුළු සමාධි පිළිමවල මෙන්න මේ මුද්‍රා ක්‍රමය දකින්න පුළුවන්. මෙන්න මේකෙන් අධ්‍යාත්මික ලක්ෂණ පෙන්වුම් කරනවා. සාන්ත බව, ආත්ම දමනය, ඒ වගේම සංසුන් බව වගේ ලක්ෂණ මේ ක්‍රමයෙන් විදහා පෙන්නවා පුතේ. මේ ධර්මචක්‍ර මුද්‍රාව, ධර්මචක්‍ර මුද්‍රාව ගත්තම ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වපු අවස්ථාව නිරූපණය කරන මුද්‍රාව විදිහට තමයි භාවිතා කරන්නේ. මේ සඳහා දරුවනේ අත් දෙකම භාවිතා කරනවා. ඉස්සෙල්ලාම දැන් අර දකුණු අත පිටතට හරවගෙන ඒක පපුවේ මට්ටමට අරගෙන, දකුණු අත පපුවේ මට්ටමට අරගෙන ඒ අතේ මාපැටගිල්ලේ ඒ වගේම දබරගිල්ලේ තුඩු දෙක ස්පර්ශ වන විදියට, ඒ කියන්නේ කවයක් හැදෙන ආකාරයට එකට තබාගෙන ඉන්නවා. පපුව ප්‍රදේශයට හැරුණු වම් අතේ ඇඟිල්ල ස්පර්ශ වෙන විදිහට නිරූපණය කරන මුද්‍රාව තමයි මේ ධර්මචක්‍ර මුද්‍රාව කියලා කියන්නේ. පුතේ රංගිරි දඹුලු විහාරයේ තියෙන පිළිමේ දැක්වෙන්නේ මෙන්න මේ මුද්‍රාව. තේරුණාද? එතකොට හිටි පිළිම නිර්මාණය කරනකොට කලාකරුවන් යොදා ගන්නා මුද්‍රාව තමයි අබේ මුද්‍රාව කියන්නේ. මේකට ආශිර්වාද මුද්‍රාව කියලත් කියනවා. මේ අබේ මුද්‍රාවට ආශිර්වාද මුද්‍රාව කියලත් කියනවා. එතකොට මේකෙන් කියන්නේ බය නැති බව කියන එක. දැන් අර රාපාණයෙන් මත් වෙලා, අර රාකලගෙඩි සොලසක් බීලා මත් වෙලා සිහි විකල්ව දන්නවනේ නේද? හොඬ වැලා අකුලගෙන බුදුන් වහන්සේ වැඩම කළ මාර්ගයේ ඉතාමත් බිහිසුණු විදියට දිවගෙන එන ඇත්‍රජා, නාලාගිරි ඇත්‍රජා දමණය කරපු අවස්ථාව නිරූපණය කිරීමට මේ අබේ මුද්‍රාව භාවිතා කරනවා. හිතන්න දරුවනේ, තමන් ඝාතනයට දිවගෙන එන මේ හස්තයාට මෛත්‍රී සහගතව ආශිර්වාද කිරීම නිසා බුදුරදුන් ඉදිරිපිට දෙදන නමා වන්දනා කළා. ඒ අවස්ථාව පදනම් කරගෙන තමයි මෙන්න මේ මුද්‍රාව නිරූපණය කරලා තියෙන්නේ. මෙතනදි දරුවනේ දකුණු අත උඩට නමලා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිගහැරලා අත්ල ඉදිරියට සිටින විදිහට නිරූපණය කරන්නේ මෙන්න මේ අබේ මුද්‍රාව. සමහර වෙලාවට පුතේ අත්ල මදක් හම්මුල දෙසට හැරුණු ප්‍රතිමාත් එහෙම තියෙනවා. අත්ල කම්මුල පැත්තට පොඩ්ඩක් හැරිලා මේ මුද්‍රාවට අයත් විදිහටම, ඒ කියන්නේ ඒ මුද්‍රාවම තමයි ඒකෙන් පෙන්වුම් කරන්නේ. අවකන ප්‍රතිමාව, මාලිගාවිල ප්‍රතිමාව, රැස්වෙහෙර ප්‍රතිමාවෙත් මේ අබේ මුද්‍රාව තමයි නිරූපණය කරලා තියෙන්නේ. සමහර විද්වතුන් කියනවා මේ ලෝක සත්වයාට උරුම වෙලා තියෙන සසර බිය දුරු කිරීම තමයි මේන් පිළිබිඹු කරන්න කියලා. අනිත් එක තමයි දරුවනේ මේ විතර්ක මුද්‍රාව. විතර්ක මුද්‍රාව මෙන්න මේකට සංදර්ශන මුද්‍රාව කියලත් කියනවා. ඉතින් මේ තුළින් ධර්ම ගැටලුවක් විසඳන ආකාරය තමයි පෙන්වලා දෙන්නේ. මේ මුද්‍රා ක්‍රමේදී දකුණු අත උඩට නමලා දබරගිල්ල මාපටගිල්ලේ තුඩ මත තබා, ඒ කියන්නේ කවයක් විදිහට ඇඟිලි දෙක සකසලා තිබීම තමයි විශේෂ ලක්ෂණය. ඇඟිලි තුඩු වලින් යමක් අර රඳවගෙන සිටින විලාසයක් තමයි පෙන්වුම් කරන්නේ. මේ තුළින් ගැටලු විසඳීමට බුදුන් වහන්සේ යොමු වීම තමයි සංකේතවත් කරන්නේ. වරද මුද්‍රාව ගත්තම දරුවනේ හිඳි පිළිම ඇසුරෙන් දක්නට ලැබෙන්නේ දකුණු අතේ අත්ල උඩු අතට වන විදිහට ඇඟිලි දිග හැරගෙන ඉන්නවා. අත්ල ඉදිරිපසට වන විදිහට තමයි තියාගෙන ඉන්නේ. වම් මත උකුල මත තබාගෙන ඉන්න ආකාරය තමයි නිරූපණය කරන්නේ. ඒ වගේම වරද මුද්‍රාවෙන් පෙන්නුම් කරන්නේ වරයක් පිරිනැමීම. දයාව, කරුණාව සියලු සත්වයන් වෙත එක විදිහට දැක්වීම තමයි වරද මුද්‍රාව ආශ්‍රයෙන් පෙන්නුම් කරනවා කියලා සමහරු කියන්නේ. දැනට සාරානාත් කෞතුකාගාරයේ තියලා තියෙන මේ සාරානාත් බුද්ධ ප්‍රතිමාව, ඒ වගේම අජන්තා ගල්ලෙන් පිළිම වරද මුද්‍රාව නිරූපණය කරන තවත් ප්‍රතිමාවන් පුතේ. දැන් හිඳි පිළිම ඇසුරෙන් දක්නට ලැබෙන තවත් මුද්‍රා ක්‍රමයක් තමයි මේ භූමි ස්පර්ශ මුද්‍රාව කියලා කියන්නේ. භූමිය ස්පර්ශ කිරීම පිළිබඳ මෙන්න මේ මුද්‍රාවෙන් අදහස් කරනවා. දැන් අර දසමාර සේනාව පරාජය කරලා ලෞතුරා බුද්ධත්වයට පත් වූ බවට මෙන්න මේ මහ පොළව සාක්ෂි දරනවා. දසමාර සේනාව පරාජය කරලා තමා බුද්ධත්වයට පත් වූ බවට මෙන්න මේ මහ පොළව සාක්ෂි දරන බව පවසන අවස්ථාවේදී මහ පොළවට දකුණු අත තබපු ආකාරයේ තමයි මේ මුද්‍රාව ඇසුරෙන් පෙන්වන්නේ. තවත් මතයක් තමයි මේ විශ්වයේ දැනගන්න ඕනි යම් කිසි දෙයක් තියනවද ඒ සියල්ල දැනගත්ත බව කියන එක තමයි මේ තුලින් නිරූපණය කරන්නේ. එතකොට මේක හිඳි පිළිම වලට පමණක් ආවේනික වෙච්ච මුද්‍රාවක්. හිඳි පිළිමේ දකුණු දන හිසට උඩින් තමන්ගේ දකුණු අත්ල ඇතුළට සිටින ආකාරයට ඇඟිලි දිග හැරලා පහතට සිටින ආකාරයට තමයි මූර්තිමත් කරන්නේ. වම් මත භාවනානුයෝගී ඉරියව්වෙන් තබාගෙන ඉන්නවා. දඹුල්ලේ දෙගල් දොරුවේ සිතුවම් තුලින් ඒ වගේම තායිලන්තේ ගොඩාක් ප්‍රතිමා තිරුණුත් මෙන්න මේ මුද්‍රාව නිරූපණය කරනවා. මාර පරාජය කරලා ලෞතුරා බුද්ධත්වයට පත්වෙච්ච බවට සාක්ෂි මොනවද කියලා අහපු ප්‍රශ්නයට පිළිතුරු දීමක් වශයෙන් බුදුන් වහන්සේ මෙන්න මේ මහා පොළව සාක්ෂි දරනවා කියන එක අත පහතට නැඹුරු කරලා පෙන්වලා තියෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට මේ මුද්‍රා ක්‍රම වලට අමතරව මේ පොළොන්නරුවේ ගල් විහාර ප්‍රතිමා අතර හිටි ඉරියව්වෙන් දැක්වෙන, ඒ කියන්නේ දෙයත් පපුව මත තබාගෙන සිටින ප්‍රතිමාව දෙයත් පපුව මත තබාගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවේ ප්‍රතිමාවක් කියලා තමයි කියන්නේ. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවේ ප්‍රතිමාවක් තිස්ස මහරාමේ යටාල විහාරයේ තන්නේ ඒ වගේ ප්‍රතිමාවක් තියෙනවා. දරුවනේ මේ බුද්ධ ප්‍රතිමාවල තියෙන මුද්‍රා වගේම තමයි ආසන කියන ඒවා. ආසන කියලා කියන්නේ අර හිඳ ගැනීම සඳහා ඒ වගේම නිදා ගැනීම සඳහා භාවිත කරන ආධාරකයනේ. ඒ ප්‍රතිමා කලාවේදී හිඳි පිළිමවල පාද පිහිටුවල තියෙන ආකාරය පාද පිහිටුවල තියෙන ආකාරයේ තමයි ආසනේ කියලා කියන්නේ. බුද්ධ ප්‍රතිමා කලාවේදී ප්‍රධාන වශයෙන් ඒ වගේ ආසන තුනක් පිළිබඳව තොරතුරු දැක්වෙනවා. බෞද්ධ කලාකරුවන් බුදු පිළිම නෙලීමේදී බුදුන් වහන්සේ සතු අසහාය මහා ගුණ සමුදාය, ඒ වගේම අසම සම චරිත ලක්ෂණ විදහා පෙන්වීම සඳහා මේ ආසන ක්‍රමය ඉවහල් කරගෙන තියෙනවා. බුදු පිළිම නෙලීමේදී හින්දු ප්‍රතිමාවල දැක්වෙන ආසන, ඒ වගේම යෝගාසන බුද්ධ ප්‍රතිමා සඳහා යොදා ගැනීමට පෙළඹෙලා තියෙනවා. බුද්ධ ප්‍රතිමා ඇසුරින් අපිට දක්නට ලැබෙන ආසන හතරක් විතරයි. ඒ තමයි පద్මාසනය, වීරාසනය, භද්‍රාසනය, ඒ වගේම වජ්‍රාසනය. පద్මාසනය ගත්තයින් පස්සේ පద్මය කියන්නේ නෙළුම් මලටනේ. නෙළුම් මලක ආකාරයට හිඳ ගැනීම. නෙළුම් මලක ආකාරයට හිඳ ගැනීම පద్මාසනය විදියට සලකනවා. බුදුන් වහන්සේ අර දිය සහිත දුගඳ හමන මඩේ හටගත් පියුමක් හා සමාන කරන ලද අවස්ථා රාශියක් තියෙනවා. අපි දන්නවනේ පුතේ, පවිත්‍රත්වයේ සංකේතයේ විදියට හඳුන්වන්නේ නෙළුම් මල. දයාවේ කරුණාවේ සංකේතයත් අන්න ඒක. ඒ නිසා පත්මාසන ක්‍රමය යොදා ගැනීම ඉතාමත් සුදුසුයි. එහෙමනේ, මේ පත්මාසනයට කමලාසනය කියලත් කියනවා. තව කියනවා ධානාසනය කියලත් මේ පත්මාසනය හඳුන්වනවා. මෙන්න මේ ආසන ක්‍රමයේදී දනහිස් නවල දෙපතුල් උඩු අතට හැරෙන විදිහට තබා ගන්නවා. දකුණු පාදය වම් කලවා උඩත්, වම් පාදය දකුණු කලවා උඩත් සිටින විදිහට ඉඳ ගන්නවා. ශරීරය කය ඍජුව තබා ගන්නවා. මෙන්න මේ ආසන ක්‍රමය අනුව නිර්මාණය කරපු බුදු පිළිමයකට උදාහරණයක් තමයි ඉන්දියාවේ පිහිටි සාරානාත් බුදු පිළිමය. තවත් ආසන ක්‍රමයක් තමයි දරුවනේ වීරාසනය. මේ ක්‍රමයේදී දෙපා දන හිසින් නවලා වම් පාදය දකුණු පාදයට යටිනුත් දකුණු පාදය වම් පාදයට උඩිනුත් තියාගන්නවා. වම් අත්ල දකුණු අතට යටිනුත් දකුණු අත වම් අත උඩිනුත් තියාගන්නවා. ශරීරය හොඳට ඍජුව තියාගන්නවා. සමාධි පිළිමය, තොළුවිල පිළිමය, ඒ වගේ බොහෝ ප්‍රතිමාවල මෙන්න මේ වීරාසන ක්‍රමයේ තමයි තියෙන්නේ. මේ ක්‍රමය පහසුවෙන් හිඳ ගන්න පුළුවන් ක්‍රමයක් කියලා හඳුන්වනවා. අනිත් ක්‍රමය තමයි දරුවනේ මේ භද්‍රාසනය. භද්‍ර කියන්නේ යහපත් කියන එකනේ, සුභ කියන එකනේ නේද? අන්න ඒ වගේ යහපත් වූ සුභ වූ ආසනයට තමයි භද්‍රාසනය කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දුර්ලභ ගණයේ ආසනයක් විදියට මෙන්න මේ ආසන ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඔය අම්බලංගොඩ රිදියගම විහාර භූමියේ මේ භද්‍රාසන ප්‍රතිමාවක් හම්බ වෙලා තියෙනවලු. මෙතනදී දරුවනේ කරන්නේ මේ තරමක් උස්විච්ච විශේෂ ආසනයක දැන් වැඩ සිටිනවා. එහෙම වැඩ සිටින අතර දෙපා දෙපසට විහිදුවල තමයි සිටින්නේ. බුදුරදුන්ගේ මේ ශ්‍රී පතුල් පහතට යොමු කරලා තරමක් උස ආධාරකයක් මත තබාගෙන ඉන්න ආකාරයක් තමයි පෙන්වන්නේ. මෙන්න මේ ආසන ප්‍රතිමා, ආසන ප්‍රතිමා දරුවනේ ඉන්දියාවේ අචන්තාලෙන් වලින් දකින්න පුළුවන්. බුදුන් වහන්සේගේ වාසනා ගුණය පින්වන ආසන ක්‍රමයක් කියලත් මෙන්න මේ ක්‍රමය හඳුන්වනවා. ඔයාලගේ විෂය නිර්දේශයට අදාළව තියෙන්නේ මෙන්න මේ ආසන තුනයි. පුතේ, ඊළඟට දරුවනේ ඉතාමත්ම වැදගත් කලා ශිල්පයක් තමයි මේ ප්‍රතිමාගරය. ඔයාලට ප්‍රතිමාගර නැත්නම් පටිමාගර. පටිමාගර කියන කියන්නේත් ඒකටම තමයි. පටිමාගරය කියලා කියන්නේ ප්‍රතිමා ගෘහය නැත්තම් ප්‍රතිමාගරයට. පිළිම සඳහා ඉදිකරවන ගෙය, ප්‍රතිමා සඳහා ඉදිකරවන ගෙය තමයි මේ පටිමාගරය කියලා කියන්නේ. දැන් බුදු පිළිම තනන්න කලින් බුදු පිළිම තැනීමට පෙළඹි මුල්ම කාලයේ ඒවා සඳහා මේ ගෙවල් සකස් කරලා නැහැ. මොකද කරේ? ඒ පිළිම බෝධි ආසල තියාගෙන පුද පූජා පැවැත්තුවා. මෙන්න මේ විදිහට බෝධි ආසල තියනකොට මේ පිළිම වලට අවුවෙන්, වැස්සෙන්, පින්නෙන් මේ සිද්ධ වෙන හානිය වළක්වලා ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකරපු මන්දිරය තමයි පටිමාගරය කියලා කිව්වේ. දරුවනේ, මේ ප්‍රතිමා වන්දනය ක්‍රමයෙන් ජනප්‍රිය වීමත් එක්ක මේ පටිමාගර නැත්තම් ප්‍රතිමා ගෘහ ඉදිකිරීමට පෙළඹිලා තියෙනවා. අපි දන්නවනේ පුතේ, ත්‍රිවිධ චෛත්‍ය අතර මේ උද්දේශික චෛත්‍ය කියලා මේ බුදු පිළිමය හඳුන්වනවා. ත්‍රිවිධ චෛත්‍ය දන්නවනේ, ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියන මේ චෛත්‍ය අතර උද්දේශික චෛත්‍ය වශයෙන් මේ බුදු පිළිමය පිළිගන්නවා. එහෙමනේ නේද? එතකොට මේ සඳහා ඉදිකරපු පටිමාගරය ප්‍රතිමා ගෘහය ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කරනවා. ඒ තමයි ගන්ධ කුටි ක්‍රමය, ගෙඩිගේ ක්‍රමය, ඒ වගේම පාසාද ක්‍රමය. ගන්ධ කුටි ක්‍රමය, ගෙඩිගේ ක්‍රමය, පාසාද ක්‍රමය වශයෙන්. එතකොට මේ ගන්ධ කුටි ක්‍රමය ගත්තාම පුතේ සැවැත් නුවර දෙව්රම් විහිරේ චේතවනාරාමේ බුදුන් වහන්සේ වැඩ සිටි කුටිය තමයි ගන්ධ කුටිය කියලා කියන්නේ. අන්න ඒ ක්‍රමය අනුව ඉදිකරපු විහාර මන්දිර ගන්ධ කුටි සම්ප්‍රදායට අයිති වෙනවා. පැරණි ಭಾರತೀಯ සංඝාරාමවල දරුවනේ සංඝාරාමේ මැද දිගින් හා පළලින් වැඩි වෙච්ච කාමරයක් ඉදි කරලා ඉතන පිළිමයක් තැන්පත් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට පිළිමය තැන්පත් කරපු ඒ කුටිය ගන්ධ කුටිය විදිහට හඳුන්වනවා. මෙන්න මේ ආකාරයට ක්‍රමෙන් විකාශනය වෙච්ච මේ ගන්ධ කුටි ක්‍රමේ දකින්න පුළුවන් විශේෂ ලක්ෂණයක් තමයි පිළිමයේ තියෙන කුටිය සම සතරැස්. ඒ ස්ථානයට එන්න පිවිසීමට පුළුල් ద్వාර මණ්ඩපයක් දොරටු පද්ධතියක් තියෙනවා. මෙතෙන්ට එන බැතිමතුන් උදෙසා වඳින්න පුදන්න එන බැතිමතුන් උදෙසා ඉඩකඩ මදි වීම නිසා පසු කාලයේදී මොකද කරේ? ඒකටම යාබදව ඉදිරියෙන් තවත් මණ්ඩපයක් ඉදි කරලා තියෙනවා. ඔගලන් දන්නවනේ පන්කුලිය, පුලියන් කුලම, ඒ වගේම තොලුවිල, ඒ වගේ විහාරස්ථානවල මෙන්න මේ ගන්ධ කුටි ක්‍රමයේ පටිමාගර දකින්න පුළුවන්. ඊළඟට දැන් අර ගෙඩිගේ සම්ප්‍රදාය දෙවෙනි එක ගෙඩිගේ සම්ප්‍රදාය ගත්තම පුතේ මේකේ විශේෂ ලක්ෂණේ වෙන්නේ සම්පූර්ණයෙන්ම ගොඩ නැගිල්ල ගඩොල් වලින්ම තමයි සකස් කරලා තියෙන්නේ. වහලක් ගහලා වහලට උණු සෙවිලි කිරීමක් එහෙම නෑ මෙතන. බිම ඉඳලම උඩට යන කල්ම ගඩොල් වලින්. ඒ කියන්නේ බිම ඉඳලා උඩට යනකොට අර දෙපැත්තේ බැමි එකට එකතු වෙනවා. සමහර වෙලාවට මෙතන එක බිත්තියක් අඩි 10ක් 15ක් තරම් පළලට තමයි සකස් කරලා තියෙන්නේ. දැන් මෙතන බීම් සැකැස් මෙහෙම ගත්තයින් පස්සේ මේ ගන්ධ කුටි ක්‍රමය හා සමාන වෙනවා. දැන් බුදු පිළිමය ඉදි කරලා තියෙන කුටිය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ කුටිය දිගින් පළලින් අනෙක් සියල්ලටම වඩා විශාලයි. දැන් මෙතනට ප්‍රවේශ වීම සඳහා, ඇතුල් වීම සඳහා තියෙන දොරටුව නැත්තම් ద్వාරයට අමතරව උපදොරටුවකුත් හදලා තියෙනවා. දැන් මේ ගෙඩිගේ ක්‍රමේ සමහර තැනක පිළිමය වටේට ප්‍රදක්ෂිනාපතයක් තියෙනවා, වඳින්න පුදන්න පුළුවන් ආකාරයට ප්‍රදක්ෂිනාපතයක්. දැන් බුදු පිළිමේ ගත්තාම පිළිමයත් ඉතාම විශාල විදියට තමයි මේකේ සකස් කරලා තියෙන්නේ. දැන් මෙන්න මේ ආකාරයේ පටිමාගර අතර ඔයගලන් දන්න ඌව පළාතේ මාලිගාවිල තියෙන ප්‍රදේශයේ පැරණිම ගෙඩිගේ දකින්න තියෙනවා. ඔයාලත් ගිහින් ඇතිනේ නේද? ළඟමනේ තියෙන්නේ නේ අනුරාධපුරයේ මාලිගා ප්‍රදේශයේ මහාපාලි දානශාලාව අසල ඊළඟ ලංකාතිලක විහාරයේ මෙන්න මේ සම්ප්‍රදායට අයිති පටිමාගර දකින්න ලැබෙනවා. දැන් අර පොළොන්නරුවේ තියෙන ථූපාරාමය, ජේතවනාරාමය, ලංකාතිලකය, ඒ කියන ගෙඩිගේ අතරින් දැන් ගත්තම විශාලම ගෙඩිගේ තමයි ලංකාතිලකය. ලංකාතිලකයේ තමයි විශාලම ගෙඩිගේ. අඩි 124ක් පමණ දිගයිලු. අඩි 66ක් පළලින් යුක්තයිලු. තිවංක පිළිමගේ ඒ වගේම ලංකාතිලකේ වහල තමයි දකින්න තියෙන්නේ. ගර්භ ගෘහයට ඇතුළු වන දොරටුව අඩි 40ක් විතර උසට සකස් කරලා තියෙනවලු. ප්‍රතිමා ගෘහය හදන තවත් ක්‍රමයක් තමයි පුතේ පාසාද ක්‍රමය කියලා කියන්නේ. මේකට කියනවා පංචායතන ක්‍රමය කියලා. මෙතනදී අර ගන්ධ කුටි ක්‍රමයේ වගේ කේන්ද්‍රගතව මධ්‍යස්ථව බුදු පිළිමය තැබීම සඳහා ඉදි කරපු කුටියක් තියෙනවා. ඒ වගේමයි ඊටාම දිගින් යුක්ත ద్వාර මණ්ඩපයක් තියෙනවා, දොරටු පද්ධතියක්. මෙතනදී දකින්න තියෙන විශේෂ ලක්ෂණය තමයි මෙන්න මේ ප්‍රධාන කුටිය වටේට ඉදි කරපු කුඩා ප්‍රමාණයේ තවත් පිළිම ගෙවල් හතරක් තියෙනවා හතර පැත්තේ. අන්තිමට මොකද කරන්නේ මේ පිළිම ගෙවල් පහම එකතු කරලා පවුරක් නැත්තම් ප්‍රාකාරයක් සකස් කරලා තියෙනවා. දැන් අනුරාධපුරයේ තියෙන මහසෙන් මාලිගාව, රත්න ප්‍රසාද ගොඩනැගිල්ල, බිසෝ මාලිගේ ඒ වගේ තැන්වල අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. මේ මන්දිරවලට දෙපැත්තෙන් පඩිපේලි දෙකක් දකින්න තියෙනවා. ඒකෙන් දරුවනේ අපිට කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මන්දිරවල උඩුමහල් තලයකුත් තිබිලා තියෙනවා කියන එක. දැන් දුවේ පුතේ මේ කලා ශිල්ප ගැන කතා කරනකොට අපිට ඉතින් හැම කලා ශිල්පයක් ගැනම කතා කරන්න බැරි වෙයි. එහෙම නේද? වාහල් කඩ කියන නිර්මාණය බලන්න. වාහල් කඩ කියන කලා නිර්මාණය ගත්තම මේක ලංකාවේ කලාකරුවන්ටම ආවේනික වෙච්ච සුවිශේෂී කලා නිර්මාණයක් වශයෙන් අපිට නම් කරන්න පුළුවන්. අපි දන්නවනේ දැන් ත්‍රිවිධ චෛත්‍ය, ඒ චෛත්‍ය අතර මූලිකම වන දාගැබ, දාගැබ ඇසුරෙන් නිර්මාණය වුණු එකක් වශයෙන් තමයි මේ වාහල් කඩ හැඳින්වෙන්නේ. දාගැබ ඇසුරින් ඒකට යාබදව නිකන් තොරණක ආකාරයට ඉදිකරන නිර්මාණයක්. ඒ තුලින් මොකද වෙන්නේ? චෛත්‍යයට විශේෂ අලංකාරයක්, අලංකාරයක් විතරක් නෙමෙයි ගෞරවයක් ඇති වෙනවා. ඉතාමත් වැදගත් පූජනීයත්වයටද අනුබලයක් නේද? ඒ විදිහට පූජනීයත්වයටත් අනුබලයක් වන ඉදිකිරීමක් තමයි මේ වාහල්කඩ කියලා කියන්නේ. වාහල්කඩ කියන එකේ තේරුම අර්ථය නම් මෙතෙක් දවස් අනාවරණය කරගෙන නැහැ. ආයික, ආයික නමිනුත් වාහල්කඩ හඳුන්වනවා. ආදි මුක කියන්නේ තවත් නමක්. ආදි මුක කියලත් කියනවා. මේ ආයික නැතිනම් වාහල්කඩ මේ දාගැබට යාබදව සතර දිසාවට අනුරූපී වන විදියට තමයි හදලා තියෙන්නේ. මේ වාහල්කඩ දරුවනේ ඉතාමත් සෞන්දර්යාත්මක වශයෙන් වැදගත් විදියට සලකන්න පුළුවන් නිර්මාණයක්. ඉතාමත් සිත්තද ගන්නා කැටයම් මූර්ති, ඒ වගේම සත්ව රූප මෙන්න මේ වාහල් කඩ තුල නිර්මාණය කරලා තිනවා. ඉතාමත් අලංකාරව මේ දක්වලා තියෙන මේ සත්ව රූප අතර ඇතා, අස්වයා, සිංහයා, හංසයා නේද? ඒ වගේ සත්වයින් තමයි නිර්මාණය කරලා තිනේ. එකට අමතරව තියෙනවා ඝන දෙවි රූප, වාමන රූප, ඒ කියන්නේ බහිරව රූප, ඒ වගේ දේවල්. වාමන රූප නැත්තම් බහිරව රූප වගේ දේවල් යොදාගෙන ලස්සන කරලා තියෙනවා. මෙන්න මේ අලංකාර වාහල් කඩ අතරින් අපි ගත්තම ගොඩාක් අද වෙනකොට විනාශයටපත් වෙලා මේ වාහල් කඩ බොහොමයක් විනාශයටපත් වෙලා, ඒ කියන්නේ සතුරු ආක්‍රමණ හේතුවෙන් මේ විනාශ වීම සිදු වෙලා තියෙනවා කියලයි කියන්නේ. දරුවනේ දැනට තියෙන, දැනට පවතින මේ වාහල් කඩ අතර මිහින්තලේ කණ්ඩක සෑයේ නැගිනහිර දොරටුවේ තියෙන වාහල් කඩ ඉතාමත් රමණීය එකක්. මිරිසේ වැටිය දාගැබේ දකුණු දිශාගතව වාහල් කඩ, තවත් අසහාය නිර්මාණයක්. තවත් අසහාය නිර්මාණයක් විදියට අගේ කරන්න පුළුවන් පුතේ. මෙන්න මේ වාහල් කඩ සකස් කරන විට ගඩොල්, ඒ වගේම කළුගල්, ඒ වගේ දේවල් යොදාගෙන තමයි සකස් කරලා තියෙන්නේ. කොහොම හරි ලාංකික කලාකරුවන්ගේ සහජ කලා කුසලතාවයන් නිරූපණය කරන කලා නිර්මාණ ගත්තම ඉතාම වැදගත් සුවිශේෂී නිර්මාණයක් විදියට අපිට මෙන්න මේ වාහල් කඩ හඳුන්වන්න පුළුවන්. තවත් කලා නිර්මාණ කීපයක් අපිට තියෙනවා. සඳකඩ පහන, මුරගල නේද? ඒ වගේ දේවල්. ඒ කීපය අපි නැවතත් දවසක කතා කරමු දරුවනේ. දැන් අපේ රටේ මේ වටිනා කලා ශිල්ප ඇතැම් අය කරන ක්‍රියාකාරකම් නිසා දැනට විනාශ වෙලා යාමේ තර්ජනයකට යොමු වෙලා තියෙනවා දරුවනේ. සමහරු පටුලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් කරන ක්‍රියාකාරකම් නිසා කලා ශිල්ප විනාශ වීමේ ප්‍රබල තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි හැම දෙනාම මෙන්න මේ අතීත උරුමයන් ආරක්ෂා කර ගැනීමට නොපසුබටවම කටයුතු කරමු. එහෙම නේද? එහෙමනම් දරුවනේ, අද මම ඔයාලට කරන පාඩම මෙන්න මෙතනින් අවසන් කරන්නම්. පාඩම ආශ්‍රයෙන් මම ප්‍රශ්න කීපයක් දෙන්නම්. ඒ ප්‍රශ්න ටික ලියා ගන්න, ඒවට පිළිතුරු ලියලා පාඩම නැවත හොඳට අධ්‍යයනය කරලා ඔයාලගේ දැනුම තහවුරු කරගන්න පුතේ. ප්‍රශ්න ටික ලියා ගන්නකෝ. හා, පළවෙනි ප්‍රශ්නය. ලංකාවේ ඇති ප්‍රතිමා වර්ග තුනක් නම් කරන්න. ලංකාවේ ඇති ප්‍රතිමා වර්ග තුනක් නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නය ආබද්ධ හා අනාබද්ධ. ආබද්ධ හා අනාබද්ධ පිළිමයේ ඇති වෙනස කුමක්ද? තුන්වෙනි ප්‍රශ්නය. වාහල් කඩ යන්න කෙටියෙන් හඳුන්වන්න. හතරවෙනි ප්‍රශ්නය. බුදු පිළිමයේ ඇති ආසන හා මුද්‍රාවන් වෙන වෙනම ලියා දක්වන්න. පුතේ, අද ඔයාලට මේ පාඩම කරපු මම බදුල්ල විහාර මහාදේවී විදුහලේ බුද්ධාගම විෂය ප්‍රධාන මල්ලිකා ගුරුතුමියට. ඔයාලා මේ ප්‍රශ්නවලට උත්තර ලියලා, එහෙම නැත්නම් ඔයාලට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් උනත් අහන්න පුළුවන් පුතේ. මගේ දුරකථන අංකයත් ඔයාලා ලියා ගන්නකෝ. 0711 79 7946. 0711 79 7946. එහෙමනම් පුතේ, ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඌවේ ගුරු කිතරින් බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල විහාර මහදේවී බාලිකා විද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.